SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද ලෝවට විශේෂාංගය අපි ආරම්භ කරන්නේ තවත් දින 4කින් පස්සේ ලෝකයේ බලවත්ම රාජ්‍යයේ නායකයා බවට පත්වන්නේ කවුද කියන ජනාධිපතිවරණ උණුසුමත් සමගින්. ඇමරිකානු ජනාධිපතිවරණයේ අලුත් තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ අපි කතාබහ කරමින් එනවා. අද මේ අපි ජනාධිපතිවරණයට කලින් මේ පිළිබඳව කතාබහ කරන අවසාන සතිය. නොවැම්බර් මාසේ 8 වෙනිදා ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වන්නට නියමිතයි. ඒ නිසා අද ඒ සම්බන්ධව වැඩි කාල වේලාවක් ලබා ගන්න මා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ලෝකයේ තවත් කලාප කිහිපයක් තියෙනවා. අර්බුදකාරී වාතාවරණ වාර්තාවන අපි කෙටියෙන් හෝ ඒ සම්බන්ධව අලුත්ම තොරතුරු යාවත් කාලීන කරන්නත් බලාපොරොත්තු වෙනවා. සුපුරුදු විදිහට මේ කාර්තාවයට දැන් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට ආයුබෝවන්. ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂක දෙපළට මේ වෙනකොට තියෙන අභියෝග මොනවද කියලා අපි මුලින්ම සලකා බලමු. අමල්, අපි වෙන වෙනම ගත්ත තින්නේ මේ හිලරි සහ ට්‍රම්ප්. කොහොමද මේ දෙන්නට තියෙන අභියෝග මේ වෙනකොට මැතිවරණ ප්‍රතිඵලය සහ ජනාධිපතිවරණය පිළිබඳව කල්පනා කරලා තියෙන්නේ?
දිරුක්ෂ, අපි හිලරි ක්ලින්ටන් දිහා බැලුවොත් ඇය මේ තරඟයේදී පහුගිය මාස කීපයේදී ජනමත විමසුම් වලදී ඉතාමත්ම ඉදිරියෙන් හිටියා. එක් අවස්ථාවකදී ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩිය ප්‍රතිශත අංක 11ක් විතර කලින් ඉදිරියෙන් හිටියා. නමුත් ඒ පරතරය එන්න එන්න අඩු වෙලා තියෙනවා. දැන් ඇත්තටම කරටකර තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් හිලරි ක්ලින්ටන් තියෙන ප්‍රධානම අභියෝගය තමයි තමන්ට මේ තියෙන තිබිච්ච ඒ සහයෝගය ඒ ආකාරයෙන්ම ඡන්ද දිනේ දක්වා පවත්වාගෙන යෑම. ඒකම ඩොනල්ඩ් ට්‍රම්ප්ට තියෙන ප්‍රධානම අභියෝගයක් හැටියට අපිට දකින්න පුළුවන්. සුළු ජාතික කොටස්, විශේෂයෙන්ම කළු ජාතිකයන්, ඒ වගේම ලැටිනෝ සම්භවයක් තියෙන අයගේ ඒ සහාය ලබා ගැනීම ඔහුට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සඳහා ඔහු මේ අවසාන දින කීපයේදී දැඩි පරිශ්‍රමයක් දරන බව තමයි අපිට පේන්නේ. ඒ එක්කම හිලරිට තියෙන තවත් ප්‍රධානම කාරණාවක් තමයි මේ ඡන්ද දවසට ඡන්ද පොලට පිරිස ගෙන්වා ගැනීම, ඡන්ද දායකයන් දිරිමත් කරගැනීම, එහෙම නැත්නම් ඡන්දයේ පාවිච්චි කිරීමේ ප්‍රතිශතය වැඩි කර ගැනීම ඇයට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ දෙපළගේම ඡන්ද ව්‍යාපාරයේ තියෙන ඍණාත්මකභාවය නිසා සමහර විට ජනතාව ඒ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නට පුළුවන් කියන ඒ බියත් දැන් මතුවෙලා තියෙනවා.
අමල්, එතකොට දැන් පසුගිය සතිය පුරාම කතාබහට ලක් වුණා හිලරි ක්ලින්ටන්ගේ අර පෞද්ගලික විද්‍යුත් තැපැල් පාවිච්චි කිරීම සම්බන්ධව වන කතාබහ, FBI එක මේ සම්බන්ධව විමර්ශනයක් පවා පටන් ගත්තා කියලා වාර්තා වුණා. මේ සම්බන්ධව මොනවද අපිට අලුතින්ම වාර්තා වෙන්නේ හිලරිට තියෙන අභියෝග විදිහට?
ඔව්, මෙතන හිලරිගේ ඊමේල් වල තිබිච්ච අන්තර්ගතය ගැන නෙමෙයි මෙතන සාකච්ඡා වෙන්නේ. ඇත්තටම ඇය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාවිච්චි කළ යුතු ඊමේල් සර්වර් එක වෙනුවට පෞද්ගලික, ඒ කියන්නේ අපි කියනවා මේ Gmail වගේ එකක් පාවිච්චි කරයි කියලා, ඒ තුලින් රාජ්‍ය රහස් වලට බලපෑමක් වෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඇති කියන චෝදනාව තමයි ඇයට එළවලා තියෙන්නේ. නමුත් මේ ඊමේල් සම්බන්ධයෙන් ඒවා අන්තර්ගතය පිළිබඳ FBI කිසිම දෙයක් මේ ගැන කියලන්නේ. ඉතින් ඒ නිසාවෙන්ම තමයි දැන් ඇත්තටම FBI ආයතන දැන් උත්සාහ කරනවා මේ ප්‍රශ්නේදී පියවරක් පිටිපස්සට ගන්න, ටවුන් කියනට උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී මෙසේ ප්‍රකාශ කළේ ඒ සෙනෙට් සභාවේ පුද්ගලයෙකුට උත්තරයක් හැටියට, නගපු ප්‍රශ්නයකට උත්තරයක් හැටියට දුන්නා මිසක්ක ඇත්තටම හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් මේ ඒ ආකාරයෙන් අලුත් පරීක්ෂණයක් ආරම්භ කළ නැහැයි කියලා. ඉතින් කෙසේ වෙතත් මේ ඊමේල් ප්‍රශ්නය හිලරි ක්ලින්ටන්ට මේ ඡන්ද ව්‍යාපාරය තුළ නිරන්තරයෙන්ම ඇයට විරුද්ධව එල්ල වෙච්ච චෝදනාවක් බවට පත් වුණා. ඒක තවත් උත්සන්න වුණා මිසක්ක ඒකට හරි පිළිතුරක් ලබා දීමට ඇයගේ පාර්ශවයට හැකියාවක් ලැබිලා තිබුණේ නැහැ.
මේ ඍණාත්මක බලපෑම ඇගේ ඡන්ද පදනමටත් බලපාවිද?
ඔව්, ඒකම තමයි හුඟක් අය මේ වෙනකොට බියක් පල කරලා තියෙන්නේ. ඇයගේ විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් පැනන ගිහලා තියෙන නිසා සමහර විට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දේ නොදුන්නත් ඡන්ද දිනේදී කිසිම කෙනෙකුට ඡන්දේ නොදී ඉන්න ඒ අවධානමත් තියෙනවයි කියන කාරණාව තමයි දැන් මතුවලා තියෙන්නේ. ඒ නිසාවෙන්ම තමයි හිලරි ක්ලින්ටන් මේ දිනවල බොහොම දැඩි පරිශ්‍රමයක් ගන්නේ ඡන්ද දායකයා ඡන්ද පොලට ගෙන්වා ගැනීමට.
ඔව්, අපි දන්නවා හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන දෙදෙනා අතර තියෙන මේ මතවාදී විෂමතාවය. ඇත්තටම මේ ඔවුන් දෙදෙනාගෙන් කවුරුන් හෝ අනාගත ඇමරිකානු ජනාධිපති බවට පත් වුණාට පස්සේ මේ ආකල්ප තමයි බලපාන්නේ මේ රට ඉදිරියට පවත්වාගෙන යාම සහ ඇමරිකාවේ තියෙන මේ බලපරාක්‍රමය ලෝකයේ පාලනය කිරීම සම්බන්ධව ලෝකයට පොලිස්කාරයෙක් විදිහට අනියමාර්ථයෙන් ඔවුන් මේ වෙනකන් දේශපාලනිකව සහ සමාජීයව සිදුකරන අතපෙවීම් වලට මේ දෙදෙනාගේ තියෙන මේ ආකල්පත් විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුයි. දැන් මේ දෙදෙනාගෙන් කවුරුන් ජනාධිපති වුණත් ඇත්තටම මේ ආකල්ප ලෝකයේ පැවැත්මට කොයි ආකාරයෙන් බලපාවිද?
දිලක්ෂි අතර මේකම තමයි බරක් ඔබාමා ජනාධිපතිවරයා අනතුරුවැඟීමක් කරලා තියෙන්නේ. මේ මැතිවරණයේදී තීන්දුව වෙන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරයා පමණක් නෙවෙයි, ඇත්තටම මේක මුළු ලෝකයටම ඍජුව බලපාන කාරණාවක් නිසා ඔහු ඇමරිකාවේ ඡන්දදායකයන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. හොඳට හිතලා කල්පනා කරලා තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්නටයි කියලා. මොකද මේ ඡන්දේදී ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම අතර විශ්වාසනීයත්වය කියන මේ කරුණු රාශියක් මේ ඡන්දේදී තීන්දුව වෙන නිසා මේක ඇමරිකාවේ අනාගතයේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම තීරණාත්මක ඡන්දයක් හැටියට සලකලා කටයුතු කරන්නයි කියලා. අපි මේ දෙපළ දිහා බැලුවොත් හිලරි ක්ලින්ටන් ඇත්තටම ඩෙමොක්‍රටික් පක්ෂයේ දැනටත් අවුරුදු 8ක් ඇමරිකාව රැගෙන ගිය විදේශ ප්‍රතිපත්ති ඒ ආකාරයටම සමහර අවස්ථාවලදී ඒ තියෙන නැඹුරුවේ පොඩි වෙනසක් වුණාට එකම මාර්ගයේ විදේශ ප්‍රතිපත්තිය යයි කියලා විශ්වාස කරන්න පුළුවන්. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොයි විදිහේ ප්‍රතිපත්තියක් අනුගමනය කරදයි කියලා අපිට එකහෙලාම කියන්නට බෑ. නමුත් ඔහුගේ ප්‍රකාශ දිහා බැලුවොත් බොහොම පැහැදිලිවම ඇමරිකාව දැනට ආසියාව සහ අනෙකුත් කලාපීය රටවල් සමග තියෙන සම්බන්ධතාවයට වඩා ඇමරිකාව කේන්ද්‍ර කරගත්තම ප්‍රතිපත්තියක් අනුගමනය කරයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඔව්, මොකද ඔහු විශ්වාස කරන්නේ ඇමරිකා ග්‍රේට් කියන ඒ සටන් පාටින් තමයි ඔහු කටයුතු කරන්නේ. ඉතින් ඔහුගේ මෙතෙක් ඡන්ද ව්‍යාපාරයේදී ප්‍රකාශ වෙලා තියෙන්නේ ඔහු උත්සාහ කරන්නේ නැවතත් අනෙකුත් රටවලට උපකාර උදව් කිරීමට වඩා ඇමරිකාවේ ආර්ථිකය ගොඩනගා ගැනීමට තමයි ඔහුගේ ප්‍රමුඛත්වය දෙනවයි කියලා තියෙනවා. ඉතින් ඒ එක්කම සංක්‍රමණිකයන් සීමා කිරීම වගේ කටයුතු කරනවා මිසක්ක ඇමරිකාව ගෝලීය දේශපාලනීය වටපිටාවක් තුළ කටයුතු කරන බවක් අපිට හිතන්නට අමාරුයි ට්‍රම්ප් ජනාධිපති වුණොත්. නමුත් හිලරි ජනාධිපතිනිය බවට පත් වුණොත් එහෙනම් දැනට තියෙන ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම අඩුවට වැඩියට ක්‍රියාත්මක වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.
ඔව්, තවත් දින 3කින් පස්සේ 4 වෙනි දවසේ, කියන්නේ නොවැම්බර් මාසේ 8 වෙනිදා ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙනවා. දැන් අපි දකුණු ආසියාතික කලාපයේ සිටින ජනතාව විදිහට මේ දිනාගින් කවුරුන් ජනාධිපති වුණත් දකුණු ආසියාතික කලාපයේ ආර්ථිකයට, සමාජීය තත්ත්වයට සහ දේශපාලනයට කොයි වගේ බලපෑමක් ඇති වේවිද කියලත් පොඩි විග්‍රහයක් ලබා ගන්න ඔබෙන්.
ඔව්, දිලක්ෂි, අතරම මේ ආසියාවට ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් ඇමරිකාවේ ආර්ථිකය, ඇමරිකාවේ අතරම ඩොලරේ අගේ වගේ දේවල් බලපුවාම ඉදිරියේදී මේ ඡන්දයෙන් පසුව ඇමරිකාවේ පොලිය අනුපාත වැඩිවීමේ සම්භාවිතාව බොහොම වැඩි කියලා මේ වෙනකොට ප්‍රකාශ වෙලා තියෙනවා. එතකොට අතරම ඩොලරේ අගේ වැඩි වුණාම ඒක ආසියානු කලාපයේ රටවල් වලට ඒ ආර්ථිකයට ඍණාත්මක විදිහට බලපාන කාරණාවක් බවට පත් වෙන්නට පුළුවන්. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණොත් ඇමරිකාවේ ඩොලරේ අගේ ඒ ආකාරයෙන් තියෙද සමහර විට ඩොලරේ අගේ පහත වැටෙන්නටත් පුළුවන් කියලා සමහර මේ අවස්ථාවේදී විශ්වාස කරනවා. අතරම අද රත්තරන් වල මුදල් ආයෝජනය කිරීම වැඩි වෙලා තියෙනවා. මොකද හුඟක් අය හිතනවා මේ ගෝල්ඩ් කියන්නේ සේෆ් ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා සමහරු විශ්වාස කරනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ආවොත් තමන්ගේ මුදල් තියෙන්නට ඕන රත්තරන් වගේ දේවල් වල ආයෝජනය කරලයි කියලා. හිලරි ක්ලින්ටන්, ඒ කියන්නේ නැවතත් ඩෙමොක්‍රටික් පක්ෂයේම බලය ලබා ගත්තොත් ලෝක ආර්ථිකයේ ලොකු වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්නට බෑ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණොත් නම් ආර්ථිකය සම්බන්ධයෙන් අපි ආසියානු කලාපයේ ගත්තොත් අවිනිශ්චිතභාවයක් ඇති වෙයි කියලා කියන්නට පුළුවන්.
හොඳයි, අපි එහෙමනම් දැස් දල්වාගෙන කන්‍යමාගෙන බලාගෙන සිටිමු. ලැබෙන සතියේ අඟහරුවාදායින් පස්සේ අපිට වාර්තා වෙන ප්‍රතිඵලය කුමක්ද කියලා, අඟහරුවාදා ආසන්නයට පැමිණෙද්දී මේ උණුසුම තවත් වැඩි වේවි කියලත් අපි අපේක්ෂා කරනවා. ලෝකයේ අනිකුත් කලාප පිළිබඳවත් අවධානය යොමු කරමු. ඒ අතරිනුත් ඉරාකයේ මෝසුල් නගරය පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි. දැන් දවස් කීපයක තිස්සේ ඉඳන් අපි මේ සම්බන්ධව ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ඔබට අලුත්ම තොරතුරු වාර්තා කරමින් සිටින්නේ. ගියවර වැඩසටහනෙත් කතා බහ කළාමල් මේ ISIS සංවිධානයේ ඉරාකයේ දැනට අයත් වෙලා තියෙන ප්‍රදේශවලින් වඩාත් විශාලතම ප්‍රදේශය බවට පත් වෙලා තියෙන මේ මෝසුල් නගරය. ඉතින් මේක ඔවුන්ගෙන් ගිලිහියාම ඉරාක හමුදාව ලබා ගන්නා විශාල ජයග්‍රහණයක් විදිහට තමයි වාර්තා වෙන්නේ. දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා ISIS සංවිධානයේ වත්මන් නායකයා විදිහට කටයුතු කරන අබු බකර් අල් බග්ඩාඩි විසින් යම් යම් ප්‍රකාශ නිකුත් කරමින් තියෙනවා කියලා තම කණ්ඩායමේ සමාජිකයන් වෙත. අපි කැමති මේ සම්බන්ධව තොරතුරු දැනගන්න.
ඔදිරික්ෂමේ අල් බග්ඩාඩි තමයි 2014 IS සංවිධානයේ මෝසුල් නගරය අත්පත් කරගත්ත වෙලාවේදී ඔහු රූපවාහිනී කැමරා ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශයට පත් කරා ඔවුන්ගේ කැලිෆෙට් එකක්, එහෙම නැත්නම් අලුත් රාජ්‍යයක් කලාපීය රටවල් කීපයක් එකතු කරගෙන මුස්ලිම් අන්තවාදී ඒ රාජ්‍ය පිහිටවනවා කියලා. ඉතින් මේ රාජ්‍යයට ඔවුන් ආඳගෙන තිබුණා ඉරාකය, අසල්වාසී සිරියාව, තුර්කිය, අනිත් කෙරවලින් ලිබියාව, බද පෙරදිග රටවල් කීපයක් එකතු කරගෙන ඔවුන් මේ ප්‍රදේශය නම් කරලා තිබුණා ඔවුන්ගේ කැලිෆෙට් එකක් හැටියට. අපි ගත්තොත් මෝසුල් නගරයේ 110,000 විතර ජනගහනයක් ඉන්න ඔවුන්ගේ ප්‍රධානම බල කොටුව බවට පත් වුණා. නමුත් දැන් මේ වෙනකොට මෝසුල් නගරය ඉරාක හමුදා විසින් සෑහෙන භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන තව තුළු ප්‍රමාණයක් පමණයි මොසුල් නගරයේ IS සංවිධානය යටතේ තියෙන්නේ. ඒකත් ඉදිරි දින කිහිපය තුළදී අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවායි කියලා මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණාව නිසාම තමයි මේ අල් බග්දාඩි ආයාචනයක් කළා තියෙන්නේ ඔහුගේ සමාජිකයන්ට පලා යන්නේ නැතිව මේ ඉදිරියට එන හමුදාවට, ඒ කියන්නේ ඉරාක සහ අනිකුත් ඒ බටහිර හමුදාවල් වලින් සහය ලබන අනිකුත් කොටස් වලට ප්‍රතිරෝධයක් දක්වන්නටයි කියලා, අවසාන පුද්ගලයා දක්වා සටන් කරන්නටයි කියලා ඒ විදිහට ඒ ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් ඒ අනුවම තමයි මේ වෙනකොට සැකයක් තියෙනවා ඉදිරි දින කිහිපයේදී මහා පරිමාණයේ මරාගෙන මැරෙන ප්‍රහාර වගේ දේවල් IS සංවිධානය කරන්නට ඉදිරිපත් වෙයි කියලා. විශේෂයෙන්ම ඔවුන්ගේ අවසාන ඉරාකයේ තියෙන අවසාන භූමි ප්‍රදේශයේ ඒ තමන්ගේ ග්‍රහණයෙන් වෙන්වීමේ අවධානම තියෙන මේ මොහොතේදී.
හොඳයි, අපි ඊළඟට අනිකුත් අර්බුදකාරී කලාපය මේ සිරියාවේ ඇලපෝ නගරය පිළිබඳව අවධානය යොමු කරමු. මේ සම්බන්ධවත් දිගින් දිගටම අපි කතා බහ කළා. ඇලපෝ නගරයට එල්ල කරන ප්‍රහාර පිළිබඳව, මේ සම්බන්ධව රුසියාව සහ ඇමරිකාව අතර ඇතිවන මත ගැටුම්, ගියවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේදී මේක විශාල උණුසුම් කතා බහක් බවට පත් වුණා. මොකද රුසියාවට දැඩි ලෙසින් චෝදනාවක් ආවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත ඒ රථවලට එල්ල කරපු ප්‍රහාරය සම්බන්ධයෙන්. මේ වගේ නොයෙකුත් කතා බහින්ද මේ ඇලපෝ ප්‍රදේශයේ සටන් විරාමය සඳහා දිගින් දිගටම බාධා එල්ල වුණා. දැන් මේ සතිය වෙනකොට අපිට සුබදායි ප්‍රවෘත්ති වාර්තා වෙනවා මල් රුසියාව පැත්තෙන් නැවතත් සටන් විරාමයක් සඳහා එකඟතාවයකට ඔවුන් නැඹුරු වෙන ලකුණු. මේ තත්වයට බලපාපු ප්‍රධාන කාරණා මොකද්ද?
සිලක්ෂි, දැන් රුසියාව බොහොම පැහැදිලිවම දැන් කියලා තියෙනවා සිරියාවේ ප්‍රශ්නය දේශපාලනික වශයෙන් මේක විසඳා ගන්නට අවශ්‍යයි. මේක යුදමය කාරණාවක් පමණක්ම නෙමෙයි, ඒ එක්කම ඇමරිකාවේ සහයත් ඕනට අවශ්‍යයි කියලා මේ ප්‍රශ්නය දේශපාලනික වශයෙන් විසඳා ගැනීමට රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගී ලවරොෆ් මේ වෙනකොට ඇත්තටම ඉල්ලීමක් කළා තියෙනවා අනිකුත් ඇමරිකාව ඇතුළු අනිකුත් බටහිර බලවතුන්ගෙනුත්. දැනට සිරියාවේ බසාඩ් අල් අසාඩ් ජනාධිපතිවරයාට විරුද්ධව සටන් කරන ඒ කැරලිකාර කණ්ඩායම් වලට බලපෑමක් කරලා ඔවුන්ව සාමක්‍රියාදාමයකට යොමු කරගන්නට කියලා. ඉතින් රුසියාව බලාපොරොත්තු වෙන්නේ මේ බටහිර රටවල් වලට බලපෑමක් කරන්න පුළුවන් ඒ සටන්කාමී කොටස් වලට මේ සාම ව්‍යායාමයට එකතු වෙන්නට කියලා. ඇත්තටම මේ පණිවිඩයම මීට කලින් ඇමරිකාවත් රුසියාවට මෙවැනිම ඉල්ලීමක් කරා බෂාල් අසාද් ජනාධිපතිවරයාව නැමුරු කරගන්නට කියලා සාම වැඩපිළිවෙලකට. නමුත් බොහොම පැහැදිලිවම දෙපැත්තම දැන් යුද්ධෙන් හෙම්බත් වෙච්ච බවක් පේනවා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි රුසියාව මේ වෙනකොට ඔවුන් තාවකාලිකව ප්‍රකාශයට පත් කරපු ගුවන් ප්‍රහාර අත්හිටවීම තව දින කිහිපයක් ඒ ආකාරයෙන්ම ඒ අත්හිටවීම පවත්වාගෙන යෑමට ඕන එකඟ වෙලා තියෙනවා. රුසියාව මේ අවස්ථාවේදී අලුත් පියවරක් ගන්න බවක් පේනවා. සිරියාවේ සටන් විරාමය සාම ගිවිසුමක් කරා ගෙන යෑමට ඒ පියවර ගැනීම සඳහා.
ඉන්දියාවත් පාකිස්තානයත් අතර මතභේදකාරී තත්ත්වය වඩාත් උණුසුම් වෙමින් පවතිනවා මේ වෙනකොට කාශ්මීර අර්බුදයේ හින්දා. කාශ්මීර අර්බුදයේ මේ උණුසුම්කාරී වාතාවරණයට තවත් අලුත් ගිනි පුපුරක් එකතු කරන ලැබුවා මේ ගෙවිලගිය බදාදා රටවල් දෙක අතර ඇතිවුණු මේ ෂෙල් ප්‍රහාර නිසා. සාමාන්‍ය වැසියන් බොහෝ දෙනෙක් මිය ගියා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. අමල්, මොකක්ද මේ සම්බන්ධව අලුතින්ම වාර්තා වන තොරතුරු ඔබට?
ඔදිලුක්ෂ, අපි මේ කාලේ වෙනකොට දකින්නවා මේ දේශ සීමාව හරහා පාකිස්තානයයි ඉන්දියාවයි කාශ්මීරයේ මේ වගේ බර අවි වලින් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීම. ඉතින් මේ අලුත්ම ප්‍රහාරයේදී ඇත්තටම සාමාන්‍ය වැසියන්ට තමයි වැඩිපුර හානියක් වෙලා තියෙන්නේ. දැනට වාර්තා වෙලා තියෙන විදිහකට දින දෙකක් ඇතුළතදී සාමාන්‍ය වැසියන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වෙනකොට දැන් ඉන්දියාවේ පාලනය යටතේ තියෙන කාශ්මීරයේ කොටස සියලුම පාසල් වසා දමලා තියෙනවා. ඒ විදිහම ක්‍රියාදාමයක් පාකිස්තානයත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මොකද මේ ඉස්කෝල ළමයින්ට ෂෙල් වෙඩි ප්‍රහාර වල නිසා ඒ අධ්‍යාපන කටයුතු කරන්නට හැකියාවක් නැති නිසා තමයි මේ වගේ පියවරක් අරගෙන තියෙන්නේ. ඉන්දියාවේ පාලනය යටතේ තියෙන කාශ්මීර ප්‍රදේශයේ මේ වෙනකොට දිනපතාම ඇඳිරි නීතියක් පනවලා තියෙනවා. ඉතින් ඒකිනුත් සෑහෙන ඉස්කෝල ප්‍රමාණයක් අක්‍රිය වෙච්ච බවක් ඒ පැත්තෙන් වාර්තා වෙලා තියෙනවා. කොහොමටත් අපි දකිනවා දැන් මේ සීතල සමය පැමිණීමත් සමගම දේශ සීමාව හරහා ඒ සටන් උත්සන්න වීම.
හොඳයි මල්, බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට ආයුබෝවන් කියමින් සමුදෙනවා ලබන සතියේ සිකුරාදා හමු වෙන තෙක්. ඒ වෙනකොට අපිට ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක තමයි මේ කතාව ආරම්භ කරන්න පුළුවන්කමක් ලැබෙවි. ලබන සතියේ තවත් සුවිශේෂී සතියක් බවට පත් වෙනවා. ඒ හින්දා බොහොම ස්තුති තොරතුරු අරගෙන ආවට අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දෘෂ්ටි.